Gaurav Subhanjan Mahatma, you have 25 minutes. Before that, the deputy chairman of committees will take the chair.
Gaurav Subhanjan.
Thank you, Mr. Deputy Chairman, for the opportunity to speak a few words at the committee stage of this debate on the allocations made to important institutions, the Office of the President, the Office of the Prime Minister, the judges of the Supreme Court, Public Service Commission, Judicial Service Commission, Police Commission, the Administrative Appeals Tribunal, Commission to investigate allegations of bribery and corruption, and several others, the Human Rights Commission, and importantly, the Parliament itself, the Election Commission, the Auditor General's Office. And so this is an important head of expenditure that has been proposed in this budget. And one scans the figures that have been proposed, one can see that the President's office has the a lion's share, only second to the Election Secretariat. It's almost 3,000 million, 2,933 million, more than the allocation for Parliament itself, which is 2,779 million. I want to raise a few issues that have already been raised by the speaker who opened the debate today with regard to the disputes that exist between several personalities for whom we are debating, for whom these expenditures have been proposed. So there is the Office of the President, then there is the Office of the Prime Minister, there is the Office of the Supreme Court, and so on. All of these important officers seem to be at loggerheads. All of a sudden, the smooth functioning has been disrupted thanks to the a plot that started on the 26th of October last year. We are still reeling under that onslaught, and all of these important institutions are at each other's throats. One important issue is the present sessions that are going on in the UN Human Rights Council, and the announcement by His Excellency the President that he intends sending three members to represent himself and to move away from the commitment that Sri Lanka has given twice before with his blessings, and then the counter to that from the Prime Minister's and the Foreign Minister's officers, stating clearly that they would co-sponsor a new resolution at the Human Rights Council session this year. We'd like to know what the real situation is. We'd like to know from the President whether indeed he is sending another delegation and what legal authority such a delegation would have, whether members of the opposition, two members of parliament from the opposition, can go to represent the country at these important sessions in Geneva. Yes, yes, the Honourable Leader of the House wants to say something.
මම අහන්න කැමති ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා නියෝජනය කරමින් වෙනම කණ්ඩායමක් යනවද කියලා මම මහින්ද සමරසිංහ මැතිතුමාගෙන් අහන්න කැමති. මොකද මේක අපි අද දැනගන්න ඕන. මොකද ඒක තමයි විවාදේ හරියට යන්නේ. ආ
සභානායකතුමා ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ රැස්වීමක් තිබ්බා.
ජනාධිපතිතුමා
මට වගකීම බාර දීලා තියෙනවා ඒ පිළිබඳ ප්‍රකාශයක් අද කරන්න. ඔබතුමා කියන වෙලාවල් වලට මට කරන්න බෑ ඒක. හරිද? මගේ කතාවේ මම ඒක කියන්නම්.
මම
විවාදයට පිළිතුරක් දෙන්නම්.
Sir, before we start the debate, we must know.
මේ ඩිබේට් එක ජනාධිපති වැසීසිය පිළිබඳ කරන ඩිබේට් එකක්. මේ සුමන්දිරන් මන්ත්‍රීතුමා කරපු කතාවට පිළිතුරක් මම දෙන්නම්.
Let me speak. This shows the leader of the house. This shows the leader of the house doesn't know whether His Excellency the President is sending a separate delegation and I'm raising an issue of propriety as to whether we can authorize expenditure for the president's office if the president intends to send. No, you can't disturb my... How can you disturb my speech?
Sir, I would like to know from the Leader of the House, since he's so insistent that I must reply right now, whether he's willing to give me the time from the government side so that I can deal with this issue before I speak. As simple as that. Otherwise, wait till I speak.
Whatever you do between yourselves, don't take my time away from me, please. Right? So, this confusion, the Leader of the House does not know where the President... So, this is we are discussing the head of expenditure for the President's office. Now, if the President intends to send members from the opposition ranks, not to represent the government, but himself, can we authorize that expenditure today? I think that it would be improper for any of these monies to be utilized for the president to be sending unofficial delegations to personally represent him to a bilateral body like the UN Human Rights Council, and that such expenditure should be disallowed by Parliament, and that is why I am raising the issue. My question is to His Excellency the President. I don't know why he is not here today. I intend asking the President a number of questions for clarification while we discuss the expenditures that have been proposed for his office. So this is one of those. He has proposed two names from the opposition. Can opposition members represent the government? I understand that the Minister of Foreign Affairs is going for the UN Human Rights Council. So that would be proper for the Minister of Foreign Affairs to go for the session and to represent the government. But how can anybody else represent the government? And it's obvious that they cannot. And if they cannot, can this parliament authorize that expenditure? And then this raises another issue. His Excellency the President is the head of the executive. He's the chair of the cabinet. He's the head of the cabinet. He's the head of the government. Now, we raised this issue with regard to the leader of the opposition. Can another member of his own party also function as the head of the opposition? Two members from the same party, one the head of the government, the other head of the opposition. And now we are seeing how that is working. The head of the government is seeking to send members of the so-called main opposition to represent him. So this shows the ridiculous state of affairs that the parliament has been brought into. He also wishes to send the governor of the northern province. And the governor of the northern province is sending letters. I got a letter from the governor of the northern province saying that he is going there to represent the people of the northern province. How can the governor represent the people? Governor is the agent of the president. The province will have elected representatives at various levels. They will represent the people. We will represent the people. The governor is merely an agent of the president to carry out certain constitutional functions. The governor also, I understand, has proposed himself, he has proposed to go to India on an official trip to meet with the refugees in India. Now, is the governor authorized under the constitution to do things like that? He has sought the permission to go to India with a delegation, and he has suggested persons who must go with him on that delegation. And that list, strangely, includes a member of the judiciary. The governor of the northern province has sought permission to go to India to meet refugees living in India with a team of persons, which also includes a member of the judiciary, sitting member of the judiciary. So this is the ridiculous state, as I said before, to which the executive has come to. Now this is being extended. Also, we are also discussing the head of expenditure for the Supreme Court. Last month, when we had a debate here, there were members from both sides who said the Supreme Court is independent now. See how they ruled in the months of November and December. And therefore, they said, we don't need international judges for accountability. They said, our judges are independent, that has been established. We can go on with any inquiry with regard to wartime atrocities by a local judicial system. That in that debate itself, I intervened and I said, that may be so when the contesting parties are two political parties in this country. But when it comes to the issue of the state of Sri Lanka and an armed rebel group, the judiciary, the local judiciary, will not be independent. And this has been proved yet again by certain court proceedings that happened last week and have been now terminated, since the court proceedings have been terminated. Matter is not sub judice, and I can speak about it in this house. I refer to the case of former Navy Commander Vasantha Karunagoda going to the Supreme Court to prevent his arrest. It's become a joke now that people run to the Supreme Court. They don't go to the Magistrates Court, where under the Bail Act you can ask for anticipatory bail. This is a new trend, that you go to the apex court of the country and prevent arrests. And in this instance, he was named as a suspect in the Magistrates Court for having had knowledge of the abduction and disappearance, subsequent killing of 11 youths, 11 Tamil-speaking youths in and around Colombo. They had nothing to do with the LTTE. The point that I'm going to make is that even in a case where the abducted persons were not members of the LTTE, they had nothing to do with the war. Even so, because the persons, the suspects, were members of an armed force of the Sri Lanka Navy who were running an extortion racket, abduction and extortion of money for ransom, and it was revealed that the commander of the Navy at that time knew about it. He himself made the complaint to the police. He knew about it. You can't say no to that, because the first complaint was by him. And because he was the commander, the wartime commander, a position was taken up in the Supreme Court that he is a war hero and that he should not be arrested. I want to ask, if a person had been a commander of the armed force during the war, does that give him immunity from arrest? I didn't see that happening in the case of Field Marshal Sarath Fonseca. But here, these are Tamil-speaking youths, and they were done to their death in a secret detention camp in the gun site in the Trincomalee Naval Headquarters. That's known. Several more have been done to their deaths in that secret detention camp in the Naval Headquarters. There's ample evidence for that. Those may have been members of the LTTE. We haven't even got there anywhere. But here is a case of very young men, and their parents have been looking for them, crying out for justice, and then eventually, after 10 long years, the machinery moved. But when it came close to a wartime commander, immediately the whole state apparatus, including the Supreme Court, I repeat, including the Supreme Court, has acted in a partisan manner, entirely without justification, to prevent his arrest. And in that public forum, in open court, Karanagoda's lawyer... Hello? Karanagoda's lawyer has publicly stated that the Attorney General and the Solicitor General go to the President every day asking for promotion. And therefore, you know, their view must not be taken into account. And the additional Solicitor General who appeared for the Attorney General did not even counter that. And in fact, did a somersault when the previous day he insisted on the arrest. After this was stated, he agreed that Mr. Karanagoda need not be arrested. Now this shows the partisan manner in which the judiciary, the Attorney General's department, all function when it comes to matters like this. And this is why, if this is the case with regard to Tamil-speaking youth who are not involved with the LTTE, how much more partisanship will be seen when it involves the LTTE itself. And that is why we insist that the undertakings given to the UN Human Rights Council in Geneva must be fulfilled, must be implemented. The government has given undertakings that the participation of international judges, these accountability issues will be addressed, and that must be done. And the government must cooperate with it. Whatever the president might say, whatever the non-official representatives of his might go, and I don't know where they will say this in Geneva, perhaps on the streets. Whatever they say, this must be done. This is an obligation undertaken by the government, and Karanagoda's Supreme Court case has shown to the whole world, and I want the UN Human Rights Council to take note of this, that there will be no justice when it comes to issues such as this. And in broad daylight, in open court, it was stated by Karanagoda's lawyer, it was a wartime, he could have committed any murder. Why did he have to complain to the police? Stating the obvious, that any murder went without punishing, would not have been punished, even now has immunity, and this could have been done with impunity. Thank you.
Honorable Leader of the House.
Karu Karaka Sabhapatyubani. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම දැක්ක පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගැන විවිධ මත ප්‍රකාශ වෙනවා. ඒ වගේම මෙම යෝජනාව ලංකාවට විරුද්ධව ගිර යෝජනාවක් හැටියට හඳුන්වා දීලා තියෙනවා. හැබැයි මම කැමති මේ යෝජනාව සභාවට කියවන්න. ඇත්තම මේ යෝජනාවෙන් ලංකාවේ ආණ්ඩුව ප්‍රශංසා කරලා තියෙනවා. මම දන්නේ මේ විවේචනය කරන අය මොන යෝජනාව කියවද කියලා. නමුත් මේ යෝජනාවේ අපි ප්‍රශංසා කරලා තියෙනවා 11 වතාවක්. ඉස්ලාම කියලා තියෙනවා 2018. මේ ඉංග්‍රීසි පරිවර්තනයක් කියවන ට්‍රාන්ස්ලේෂන් 2018 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාව තුළ ඉස්මතු වූ දේශපාලන තත්ත්වය සාමකාමී ලෙස නිරාකරණය කිරීමේලා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රික ආයතන විසින් ඉටු කරන ලද ප්‍රබල කාර්යභාරය පිළිගනිමි. අපේ රටේ ආයතන විශේෂයෙන්ම අධිකරණය පාර්ලිමේන්තුව ඔක්තෝබර් 26 වෙනිදා කුබන්ත්‍රණය පරාජය කිරීමට ගත් සාමකාමී වැයම ගැන ප්‍රශංසා කරලා තියෙනවා. ඊළඟට එනවා 2018 සැප්තැම්බර් මාසයේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිමත කාර්යාලය පිහිටු වීම 2018 පෙබ්‍රවාරි මාසයේදී එහි කොමසාරිස්වරුන් පත් කිරීම හා එහි වරපත්‍රයේ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනයට අදාළ කටයුතු ආරම්භ කිරීම සාදරයෙන් පිළිගන්නවා. හියුමන් රයිට්ස් කමිෂන් එක පිළිගන්නවා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිමත කාර්යාලය ආරම්භ කිරීම ගැන ඒ දෙවනි එක. තුන්වෙනි එක 2018 ජූලි මාස 10 සිට 14 දක්වා මානව හිමිකම් හා ත්‍රස්ත විරෝධී කාර්යයන් පිළිබඳ විශේෂ වාර්තා සම්පාදකවරයා විසින් ද 2018 ඔක්තෝබර් මාස 10 වෙනිදා සිට 23 දක්වා සත්‍ය යුක්තිය සාධාරණත්වය හානිපූර්ණයේ ප්‍රවර්ධනය හා එම සිදුවීම් නැවත සිදු නොවීම පිළිබඳ සහතික වීම සම්බන්ධ විශේෂ වාර්තා සම්පාදකවරයා විසින්ද 2017 දෙසැම්බර් මාස 4 සිට 15 දක්වා අත්නොමතිකව රඳවා තබා ගැනීම පිළිබඳ කාර්ය කණ්ඩායම් විසින්ද 2018 සැප්තැම්බර් 3 සිට දක්වා මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳීම විශේෂ විදේශ ණයවල බලපෑම සම්බන්ධයෙන් ස්වාධීන විශේෂඥවරයා විසින්ද සිදු කරන ලද පැමිණිලි සාදරයෙන් පිළිගනිමි. මේක ලංකා ආණ්ඩුව අරන් තියෙන පියවරවල් මානව හිමිකම් කොමිසම පිළි අරන් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා, දේශීය ජනතාවට නැවත සිය ජීවනෝපාය ආරම්භ කිරීමේ හැකියාව ලබා දෙනු පිණිස සන්නද්ධ අංශ රැදී සිටින පුද්ගලික ඉඩම් සියල්ල නිදාස් කිරීම විශේෂ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නැවතත් සිදු කරන ලද පොදු කැපවීම සිහිපත් කරමින්, ඒ කියන්නේ ඉඩම් ලබා දීමට උතුරු ප්‍රදේශයේ ආණ්ඩුවේ කැපවීම සිහිපත් කරමින් සන්නද්ධ අංශ රැඳී සිටි ඇතැම් පුද්ගලික ඉඩම් සිවිල් පුරවැසියන්ගේ හිමිකාරීත්වයට ආපසු භාර දීම අගය කරමි. උතුරු කරයේ විශේෂයෙන්ම ඉඩම් ආපසු ලබා දීම අගය කරලා තියෙනවා. මෙම පසුබිම තුළ තවදුරටත් වැදගත් ප්‍රගතියට අත්පත් කර ගනිමින් කාල රාමුවක් සහිතව අදාළ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ ක්‍රම සම්මත කර ගැනීම දිරිමත් කරමින් හානිපූර්ණයේ පිළිමත කාර්යාලයක් පිහිටවීම හානිපූර්ණයේ පිළිමත කාර්යාලයක් පිහිටවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ප්‍රගතියද ඇතුළත් සත්‍ය හා ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සත්‍ය හා ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වූ පනත් ගැටුම්පත් සම්බන්ධ සංකල්ප පත්‍රයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම 1978 ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතව ලඟු කිරීම සඳහා වූ යෝජනාව ඇතුළත් 30 ශෝක එක දරන මානව හිමිකම් කවුන්සලයේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගන්නා ලද වෙනත් පියවරල් අපි සැලකිල්ලට ගනිමින් අගය කරමු. මේ අපි වර්ණනා කරනවා. අපි ගත්ත පියවරල්. ඉතින් මේ වගේ තව වගන්ති ගන්නවක් තියෙනවා ගරු කාර්ක සභා සභාපතිතුමනි. නමුත් මම අහන්නේ ඇයි මේ යෝජනා වෙනස් කරන්න යන්නේ කියලා. ඇයි මේක වෙනස් කරන්නේ? ලංකාව වර්ණනා කරලා තියෙනවා පසුගිය අවුරුදු 3-4 ඇති වෙලා තියෙන ප්‍රගතිය. අපි මේක තව තවත් දියුණු කරන්න ඕන. We must go step by step. We must develop this. මම අහන්න කැමති මහින්ද සමරසිංහ ඇමතිතුමාගේ ඔබතුමාත් නියෝජිතෙක්. ඇයි මේක වෙනස් කරන්න යන්නේ? මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ අපි හිටිය ආර්ථික සම්බාධක අභියස මං කලින් පාර්ලිමේන්තු ගියා 2012 13 14 අවුරුදු 3ක් අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනා සභතුට ඔබතුමාට ගියේ. ඔබතුමාට ගියේ වට 12යි 13යි 14යි ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා 3ක් සම්මත වුණා. විරුද්ධව මේ වගේ අගයමින් නෙවෙයි විරුද්ධව. 15 අපි කොයිද හිටියේ? 15 අපි ආර්ථික සම්මාදක මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 දින්න නම් ආර්ථික සම්මාදක ලංකාවට එන්නේ. ඒකයි එතුමා අවුරුද්දයකට කලින් ඡන්දෙකට ගියේ. එතුමා ආර්ථික සම්මාදක ආව නම් අපේ මුළු රටම වියසණයකට යටත් වෙනවා. එතුමා ඒකට බෝරු දෙන්න බෑ. ලෝකේ වැදගත් රටවල් ඔක්කොම තරහවෙලා ස්වාසීලන්තේ ඇරෙන්න වැදගත් රටවල් තරහවෙලා. අනිත් එක මම මහින්ද සමරසිංහ මැතිතුමාට කියනවා, ඔබතුමාට මතක ඇති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ තමුන්නාන්සලා අවුරුදු ගණනාවක් හිටියා. ත්‍රිකුණාමල ශිෂ්‍යයන් ඝාතනය කරපු වෙලාවේ ආණ්ඩුවේ ඇමැතිවරු ඒ මැරිච්ච ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ට දුරකථනයෙන් කතා කරුවා. ඩොක්ටර් බනෝහරන් ඉන්නවා, එයාගේ පුතා නැති වුණා. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු ඩොක්ටර් බනෝහරට කතා කරලා කියනවා, මේක ගැන පැමිණිල් කරන්න එපා. අපි ඔබට කොළඹින් යද්ද දෙන්නම්, වාහනයක් දෙන්නම්. ලැජ්ජයි. මට ඕනම් ඇමතිවරුන්ගේ නම් කියන්න පුළුවන්, මං කැමති නෑ නම් කියන්න. බාන මෙහිම්කම් කවුසලේ පැත්තේවත් යන්න බැරි හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. දැන් මේ අද ජනාධිපතිතුමා අරින්න හදන ඇමතිවරුත් ඒ කාලේ ආණ්ඩුවේ හිටියා. මහින්ද සමරසිංහ මැතිතුමා තමයි අවුරුදු 10ක් ගියේ මානව හිමිකම් කවුසලයට. ඔබතුමාට ගිහිල්ලා මොකද උනේ අන්තිමට? අවුරුදු 10ක් ගිහිල්ලා 12-14-14 යෝජනා තුර සම්මත වුණා ලංකාවට විරුද්ධ. ඕක තමයි තමුන්නාන්සේලා ලබාගත් ජයග්‍රහණය. 2015 විදී ආර්ථික සම්බාධක අභියස ලෝකනායකින් රට යන්න නැහැ. ඉතින් මේක ආපස්සට හරවන්න හදන්න එපා. මම අපි අපේ වගකීම් තේරුම් ගන්න ඕනේ. විධායකයේ වගකීම් එකක්, පාර්ලිමේන්තුවේ වගකීම් එකක්, අධිකරණයේ වගකීම් තව එකක්. අපි මෙව අභිභවා යන්න ගියොත්
කරු සභාපතිතුමා විනාඩි දෙකක්
තියෙනවා. අපේ වගකීම් තෝරා ගන්න නැතුව දමලන ජනාධිපතිතුමා එතුමාගේ සීමාවන් අඳුරගත්තේ නැහැ. එතුමාගේ සීමාවන් අඳුරගත්තේ නැහැ. ජනාධිපතිතුමා එතුමාගේ සීමාවන් අඳුර ගන්න ඕන. අපි අපේ සීමාවන් පාර්ලිමේන්තුව හැටියට අධිකරණයේ තමන්ගේ සීමාවන් අඳුර ගන්න ඕන. අපි අනිත් එක්කෙනාගේ සීමාවට ගියොත් අර්බුදයක් ඇති වෙනවා. අද මහින්ද ආනන්ද කිව්වා මේ අර්බුදය ඇති වෙලා තියෙනවා කියලා. ඇති වෙලා තියෙන්නේ විධායකයයි ජන ව්‍යවස්ථාවයි අධිකරණයයි තමන්ගේ සීමාවන් දැන් නැතුව අනිත් එක්කෙනාගේ සීමාවට ගිහිල්ලා වැඩ කරන්න හැදුවොත් අර්බුදයක් ඇති වෙනවා. ඒකයි ඒකයි දැන් 71ක් තියාගෙන මෛත්‍රීපාසීසේන ජනාධිපතිතුමා 70 දගියේ පෙරුණන 71යි ඉන්නේ. 71ක් තියාගෙන ආන්න උදුන්න මහින්ද රාජපක්ෂ. ඒතර අර්බුදයක් ඇති වෙනවනේ. අර්බුදයක් ඇති වෙනවා. සුළුතරයකට ආණ්ඩුවක් දුන්නා. ඒතර අර්බුදයක් ඇති වෙන්නේ කවුද? අර්බුදය ඇති කරුවේ අපිද? අපි තමයි ഇതുමාව දිනෙව්වේ. මගේ දිස්ත්‍රික්කයේ 156 ජන්දරම් දුන්නා. වැඩිම සිංහල බෞද්ධ දිස්ත්‍රික්කය. වැඩිම. ഇതുමාට වැඩිම බෞතරය ආරම් දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. ඡන්ද 91000ක් අපි ආරම් දුන්නා බෞතරේ. අපි ഇതുමා දිනෙව්වේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. ඒතර පරාජය කරපු එක්කෙනා. පරාජය කරපු එක්කෙනා අගමැති කෙරුවාම ධනවරමක් තියෙනවද දැන් ഇതുමාට? ධනවරමක් නැහැ. පරාජය කරපු එක්කෙනා අගමැති කෙරුවා. ඉතින් තමන්ගේ සීමාවන් දන්නේ නැතුව වැඩ කරනකොට මේක සිද්ධ වෙනවා. මං 19 වෙනි සංශෝධනය ගේනකොට මං ഇതുමාට බම කිව්වා. මේ 19 වෙනි සංශෝධනයේ නිර්මාතෘ ඔබතුමා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ඒ අවුරුද්දේ අපි කියන්නේ හැව්වා ഇതുමා මීට වඩා බලතල. බලතල ഇതുමාගේ බලතල 99%ක් අගමැතිට දුන්නා. ඩ්‍රාෆ්ට් බිල් එකේ කෙටුම් පොතේ. Maybe please don't disturb me. Please don't disturb me. I can't give time. දානවරි සංශෝධනයේ ගේනකොට ඔබතුමා පාර්ලිමේන්තුව හිටියේ නැහැ. ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට
පොඬවඩ
එන්තුවේ ඒ වෙලාවේ හිටපු മന്ത്രിවරයෙක් හැටියට මම කියන්නේ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරලා 43 දෙනෙක් හිටපු
එක.
අයියෝ මේ සිල්ලර කතා, මේ පොල් කතා, කුරුරෑ ගල සිල්ලර කතා. ඔබ තමයි දන්නේ ඉතින්. වාඩි වෙන්න. මම ජනාධිපතිතුරාගේ නරක කිව්වනේ. මම කිව්වේ 2015 යහපාරට ආණ්ඩුව ආපු විගස ഇതുමාගේ බලතල සියල්ලම අගමැතිතුමාට දෙන්න කැමති වුණා. එහෙම නේද රත්? ഇതുම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමයි කිව්වේ මේ බලතල දෙන්න බෑ කියලා. ඉතින් ഇതുමා ඒ මට්ටමේ හිටියේ. ඒ මට්ටමේ හිටියේ he want to give all his powers to the prime minister. It was the supreme court that said you can't give these powers because you have mandate. ඉතින් ඒ කාලේ ഇതുමා ඒ විදිහට වැඩ කෙරුවා. නමුත් පසුව ഇതുමාගේ සීමාව ඉක්මවා ගිය නිසා මේ තත්ත්වය ඇතුළට. ඉතින් අපි කරමු දෙයක් නෙමෙයි මේක. අපිට දොස් කියලා වැඩක් නැහැ. අපි කරමු දෙයක් නෙමෙයි. ഇതുමා සීමාව ඉක්මවා ගියාම අපිට මැදිහත් වෙන්න සිද්ධුට. ඉතින් මම මහින්ද සබර්සිගේ පැතුම් වගේ අහන්න කැමතියි. මම ഇതുමාගේ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාව වෙනස් කරන්න එපා. මේ අපිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධාන අය කියලා තියෙනවා. මේ යෝජනාව තවදුරටත් ලීල් කරන්න පුළුවන්. ලංකාවට ගැලපෙන සියලු ජාතීන්ව පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදලා බලේ විමත කරලා අපි ව්‍යවස්ථාවක් හැදුවොත් අපිට මේ සමහර බරපතල යෝජනා අපිට ලිහිල් කරගන්න පුළුවන් කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධානින් අපිට කියලා දෙනවා. දැන් බලන්න ඉතින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි හම්බුණා. හම්බුණාම විධායක ජනාධිපති ක්‍රමය ගැන එකගතාවයක් නැහැ. මැතිවරණ ක්‍රමය ගැන එකගතාවයක් නැහැ. නමුත් බලයේ විදීම සභාපතිතුමා sharing of power සියලු දෙනාම එකගයි. බලයේ විදීම ගැන මොකද අපි පළාත් අපි මෙහෙම කොමිටියේ සාකච්ඡා කරුවේ ෆෙඩරල් ක්‍රමයක් ගැන සාකච්ඡා කරුවේ නැහැ. උතුරුනගිරි රේඛාබද්ධ කිරීම ගැන සාකච්ඡා කරුවේ නැහැ. අපි සාකච්ඡා කරුවේ පළාත් සභාව ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. ඒකට ඔක්කොම කැමති. දකුණත් කැමති. දකුණේ මහමෙතිවරු උතුරේට වඩා ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් කළා තිබ්බා. ඉතින් මේක ගැන අපිට ලියවිල්ල පාර්ලිමේන්තුවට දාලා සියලු දෙනාගේ කැමැත්ත ගන්න පුළුවන් නම් අපිට ඉදිරි ගමනක් තියෙනවා. හැබැයි මම කියනවා මේ යෝජනාව වෙනස් කරන්න එපා. විශාල ආපස්සට යෑමක් සිද්ධ කරන්න. ඒ වගේම මහින්දානන්ද ඇමතිතුමා කිව්වා මේ අල්ලස දූෂණ කොමිසම ගැන.
සභානායකතුමා විනාඩි එකක් තියෙනවා.
පසුගිය අවුරුදු 10 තුල අල්ලස දූෂණ කොමිසමට මැති ඇමතිවරු 39කට විරුද්ධව චෝදනා එල්ල වුණා. මට විජේදාස රාජපක්ෂ මහත්තයා කතාව තියෙනවා, මම ඒ කතාව සභාගත කරනවා. එතුමා කියලා තියෙනවා ඒ 39ම නිදොස්කොට නිදහස් කෙරුවා කියලා. නිදොස්කොට නිදහස් කෙරුවා කියලා විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ ඇමති කාලේ මේ පාර්ලිමේන්තුවට කතාවක් කරමින් සඳහන් කළා කියලා. ඉතින් මම නැවතරක් ඉල්ලන්නේ මහින්ද ඇමතිතුමාගේ මේ යෝජනා වෙනස් කරන්න එපා. You are making a big mistake. Our journey in the last 4 years has been constructive. There are problems. But we are going step by step. If you try to change this, you are doing a great disservice by the country. Thank you.